මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න.
බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි පානීසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවච්ඡමක සීලං සම්මං සාධිකං සුරක්ෂිතං සත්තා අප්පමාදේන සම්පාදේ ධම්මං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ අතේ පාපං කම්මානි කරං බාලෝනි බුද්ධති සීලි කම්මේ නුදුම්මේ දෝ අග්ගේ දණ්ඩෝ වතම්පතිති
සදේවත් පින්නදුනි කර්ම විපාකවල බෑරුම් කම තේරුම් නොගැනීමෙන් ඒවා හරියට ඒ පිළිබඳ අවබෝධයක් නැති කමින් මේ සංසාරයේ සත්වයින් විපතට පත් වෙන හැටි දැවීමට තැවීමට පත් වෙන හැටි බුදු පියාණන් වහන්සේ බොහොම අවස්ථාවල් වල සාධක සහිතව දක්වා වදාළා. මේ ශාසනයේ අඥාන පුද්ගලයාට යෙදෙන වචනය බාලයා කියන එකයි. සාමාන්‍ය ව්‍යවහාරයේ බාලයා කියලා කියන්නේ කුඩා දරුවටයි. කුඩා දරුවෙක් නමුත් නොදන්නා කමින් ගිනි දැල් අල්ලන්න ගියොත් දැවෙන්න තැවෙන්න සිද්ධ වෙනවා. ඒක මොකද හේතුව? ගින්නේ ස්වභාවය දවණ එකයි. ඒ වගේම ධර්ම නියාමතාව කියලා නීතියක් තියෙනවා. ඒක සාධාරණ නීතියක්. බුදුරෙන් කරහතන් වහන්සේලාට පවා සාධාරණ වූ එක්තරා නීතියක් තියෙනවා. ස්වභාව ධර්මෙම ධර්ම නියාමතාව කියලා. ඒ ධර්ම නියාමතාව අනුව කවුරු හරි පාප කර්මයක් කළොත් නොදන්නා කමින් කළා වුණත් කර්ම විපාක ගැන විශ්වාසයක් නැතිව ඇදහිල්ලක් නැතිව කළා වුණත් ඒ වාට බරපතල විපාක විඳින්න සිද්ධ වෙනවා. මේ අපි මාතෘකා කළ ධාත්මා ධර්මයට අදාළ නිදාන කතාවක් කර්ම විපාක වල ඥානකත්වය හිමි කරන කථාන්තරයක්. බුදු පියාණන් වහන්සේ වේළුවන ආරාමයේ වැඩ වාසය කරන කාලයේදී එක දවසක් දා මහමුගලන් රහතන් වහන්සේ ලක්ෂණ ස්වාමීන් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතයෙන් බසින අතරේ මුගලන් මහ රහතන් වහන්සේ දිවසින් දුටුවා 25 යොදුනක් විතර දිග සිඹුරෙකුගේ ස්වරූපය ඇති ප්‍රේතයෙක්, අජගර කියලා ප්‍රේතයෙක්. ඒ ප්‍රේතයාගේ හිසින් ගිනි දැල් නැගිලා ශරීරයේ කොන දක්වා යනවා. ඊළඟට ශරීරයේ කෙළවරින් ගිනි දැල් නැගිලා හිස දක්වා යනවා. ශරීරයේ දෙපැත්තෙන් ගිනි දැල් පැන නැගිලා මැදින් පසිනවා. මේ විදිහේ දර්ශනයක් දුටුව මුගලන් මහ රහතන් වහන්සේ මද සිනහාවක් පහළ කළා. මේ සිනහව දැකලා අර ලක්ෂණ ස්වාමීන් වහන්සේ අහනවා, මොකද සිනහව මේ ස්වාමීන් වහන්සේ කියලා. එතකොට මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා, මේ ප්‍රශ්නයට පිළිතුරු මම දැන් දෙන්නේ නෑ, බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී මේ ප්‍රශ්නේ අසන්නේ කියලා. ඒ වගේම පසු අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සේ, ලක්ෂණ ස්වාමීන් වහන්සේ, මේ බුදු පියාණන් වහන්සේ ඇතුළේ ධර්ම සභා මණ්ඩපයේ වැඩ සිටින අවස්ථාවක බුදු පියාණන් වහන්සේ මේ ලක්ෂණ ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නේ ඇසුවා මුගලන් මහ රහතන් වහන්සේගෙන් මොකද අරචිනා වුනේ කියලා. මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා, මම මෙන්න මෙහිම දර්ශනයක් දුටුවා. මේ තරම් විශාල ප්‍රේත ශරීරයක් මේ විදිහට ගිනි දැල් යනවා මෙහෙම දැකලා මම කවදාවත් මේ වගේ නම් සත්‍යෙත් දුටුවේ නෑ කියලා. ඒකේ අද්භූත ස්වභාවය නිසා මට අසිනමාවක් පහළ වුණා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි මගේ ශ්‍රාවකයන් ඇස් ඇතිව ඥානය ඇතිව වාසය කරනවා. මමත් ඔය දර්ශනය දුටුවා. බෝධි මූලයේදීම බුද්ධත්වය ලැබු අවස්ථාවේදී මම දුටුවා. නමුත් මම ඒක ප්‍රකාශ කළේ නැත්තේ මේකේ මේ දර්ශනයේ ආශ්චර්යවත් භාවය නිසා සාමාන්‍ය ජනයා මේ ගැන විශ්වාස නොකර මා ගැන සැක කරලා කවුරුෝ ගණියේ කියලා හිතල ඇති කර ගණියේ කියලා ඒක නිසා ප්‍රකාශ කළේ නැත. දැන් මේ මුගලන් නම මේ කාරණයට මට සාක්ෂි හැකියට සිටින නිසා මම දැන් මේ බය නැතුව ප්‍රකාශ කරනවා, මේ ගැන සැකයක් නැතුව මේ ගැන ප්‍රකාශ කරනවායි කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ අවස්ථාවේ සංඝයා වහන්සේලා ඇසුවා, ස්වාමීනි මගියතුන් වහන්සේ මේ ප්‍රේතයා අතීතයේ කළ පාප කර්මය කුමක්ද කියලා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒ අතීත ප්‍රවෘත්තිය ගැන හැර දැක්ුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සුමංගල කියලා ඉතාමත්ම ධනවත් සිටුවරයෙක් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක්, ඒ කියන්නේ විහාරයක් වැඩ වාසය කරන තැනක් සකස් කිරීමට රන් ගඩොල් බිම අතුරුවලා විශාල ප්‍රදේශයක ඒ කුටියක් තැනේක විශාල වියදමක් කරලා, ඊළඟට ඒ වගේම ඒ විහාර පූජාව පිළිබඳවත් විශාල වියදමක් කළා. මේ විදිහට අර අපේ බුදුරජාන් වහන්සේ දාහනේ පිඬුසිටාණන් වහන්සේ ඒ ජේතවනාරාමයේ තැනේ වගේ මේ වගේ විහාරයක් තනවලා එක දවසක් දා මේ සිටාණන් බුදු පියාණන් වහන්සේ දැකීමට උදෑසන යන අතරේ නගරයේ දොරටුව අතල ඒ ශාලාවක එක්තරා නිදාගන්න මිනිහෙක් දැක්කා. ඒ මිනිහා සොරෙක්. ඒ සොරා නිදාගෙන සිටියට මොකද ඒ රෑ තිස්සේ ඇවිදලා මඩ තවරගෙන තිබුණා පාවල. ඒක දැකලා සිතානන් ඒ සමන් සමග සිටි අයට කිව්වා, මේ මිනිහයා නම් රෑ තිස්සේ ඇවිදලා මේ දැන් දවල් නිදාගන්න කෙනෙක් වෙන්න ඕන කියලා නිකමට වගේ ඒ සිටුවරයා ප්‍රකාශ කළා. මේක අහුණු අර සොරාට. සොරා ඒ පිසිත වසාගෙන හිටියේ කහපාට වස්ත්‍රයකින්, සිවුරක් වගේ කහපාට වස්ත්‍රයකින් පිස වසාගෙන නිදාගෙන හිටියේ. ඒ වස්ත්‍රය ඉවත් කරලා බලලා අර සිතාන නැඳින්ගෙන හොඳයි මම නුඹට කරන දේ මම දන්නවා කියලා තද වෛරයක් ක්‍රෝධයක් ඇති කරගත්තා. ඊළඟට ඒ වචනයට පරිගැනීම වශයෙන් මේ සොරා මොකද කළේ? අර සිතානන්ගේ පැසුණු කෙත සත්වරත්ම ගිනි තැබුවා. ඒ වගේම ඒ සිතානන්ගේ ගවගාලේ සිටින ගොන්ගේ කා කැතුවා. ඊළඟට ඒ වගේම සිතානන්ගේ නැදුරට අත්වරක්ම ගිනි තැබුවා. එහෙම කරලත් අර කෝපේ නිවා ගන්න බැරුව මේ මිනිස්සයා ඊළඟට සිතානන්ගේ අතවැසියෙක් එක්ක යාළු වෙලා අහනවා මේ සිතානන්ට ඉතාමත්ම ප්‍රිය මොකක්ද කියලා. ඒ මෙහිකරුවා කිව්වා සිතානන්ට අර බුදු පියාණන් වහන්සේට දැනු විහාරයේ ගන්ධපුත්‍ය තරම් ප්‍රිය දෙයක් නැත කියලා. එතකොට මේ සොරා සිතාගත්තා හොඳයි මම මේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිරියට ගිනි තියලා මම වගේ කෝපයෙන් වා ගන්නවා කියලා බුදු පියාණන් වහන්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිටුසිගා වැඩි අතරේ ඒ කුටිය ඇතුළ තිබුණු පෑන් භාජන ඔක්කොම බිඳලා දාලා කුටියට ගිනි තැබුවා. සිතානන්ට අසන්න ලැබුණත් කුටිය ගිනි ගන්නවා කියලා සිතානන් එතෙන් දෙනකොට කුටිය ගිනි අරගෙන ඉවරයි. සිතානන් ඒ ගැන කිසිම දුන්නසක් කනගාටුවක් ඇති කරගත්තේ නැහැ. ඒ වෙනුවට බොහොම ශබ්දයෙන් අක්කොලසන් ගැසුවා. ළඟ සිටි අය ඇසුවායි ස්වාමීනි මේ තමන් මේ තරම් මේ විශාල වියදමක් කරලා දැනුම් කුටිය ගිනි ගත්තහම මේ වගේ අක්කොලසන් ගන්න කියලා. එතකොට සිතානන් ප්‍රකාශ කරනවා මම මගේ ධනය නිදාන කළේ ගින්නෙන් තොර සතුරන්ගෙන් ජලයෙන් එහෙම විනාශ වෙන නැති විදිහේ නිධාන තැනක ඒ කියන්නේ බුද්ධ ශාසනයක ඒක නැති වුණේ නැහැ. දැන් මට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ වගේම ඒ ප්‍රමාණයේ විධානයක් අර වගේ නිධාන කරන්න පුණ්‍ය නිධානයක් කරන්න අන්නේ නිසා ඒ සතුට නිසා මම අක්කොලසන් ගැසුවා කියලා. එහෙනම් ප්‍රකාශ කළා ඒ කිව්වා වගේම අර සිතානන් නැවතත් අර වගේම විශාල වේදනාවක් කළා රන් ගඩොල් එහෙම අතුරලා බුදු පියාණන් වහන්සේට ඒ වාසය බුදුරජාණන් වහන්සේට විහාරයක් දෙනෙව්වා. එහෙම තනවල ඒ වගේම විශාල වේදනාවක් කරලා විහාරයේ පූජා කිරීම උත්සවය වශයෙන් හත් දිනක්ම ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ ඇතුළු 27ක් ඒ සංඝයා වහන්සේලාට දානීය පිළිගැන්නේ. මේ අතරේ මේ සොරා කල්පනා කරනවා මම මෙච්චර කළත් මේ සිතානන් පසුබස් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේ සිතානන් මරන්න ඕන කියලා ඉනේ පිහියක් හංගවගෙන අර විහාරයේ ගැවසුණු හත් දින තුලම සිතානන් මරන්න හිතාගෙන නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ ඊට. ඊළඟට හත්වෙනි දවසේ මේ සිතානන් බුදු පියාණන් වහන්සේ ඇතුළු ඒ සංඝයා වහන්සේලාට දානීය පූජා කරලා අනුමෝදනාවට ආරාධනා කරන අවස්ථාවේදී ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේ යම්කිසි මිනිසෙක් මා කෙරෙහි ද්වේෂයක් ඇති කරගෙන මේ විදිහට මගේ ඉඳුර මගේ කෙත සත්වරක් ගිනි තැබුවා. ඒ වගේම සත්වරක්ම ගවගාලේ ගවයින්ගේ පා කැපුවා. සත්වරක්ම මගේ ගෙට ගිනි තැබුවා. මා හිතන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ගඳ කිරියට ගිනි තැබුවෙත් මේ මිනිස්යා වෙන්ට ඇතේ කියලා. නමුත් මම මේ මිනිස්යාට මේ පින්කමේ පළමුවෙනි පින් කොටස මම දෙනවා කියලා ඒ විදිහට සිතානන් ප්‍රකාශ කළා. මේ කහලා අර දොරාට ලොකු සංවේගයක් ඇති වුණා. කොයි මේ වගේ කෙනෙකුට නේද මම මේ වගේ සමාව දෙන මේ වගේ සුදුම කෙනෙකුට නේද මම මෙහෙම විපත්තියක් කළේ. දැන් මම සමාව ඉල්ලුවේ නැත්නම් මම මගේ හිත මත දෙනියක් තුනක් වැටෙන්න පුළුවන් කියලා විගහට දුවලා ගිහිල්ලා සිතානන්ගේ පාළඟ ඇඳ වැටිලා මට සමාව වෙන ස්වාමීනි කියලා කිව්වා. එතකොට සිතානන් ඇසුවයි මොකද මේ කියලා. එතකොට සොරා කිව්වා මම මේ විදිහේ ඔබතුමාට මේ වගේ විනාශ කීපයක් කළා හානි කීපයක් කළා කියලා සිතානුත් ඒ කාරණා අහලා ඊළඟට ඇහුවා මොකද මේ තරම් දෙයක් කරන්න හේතුව කියලා. මම කවදාවත් නුඹ දැකලා නැහැ. ඔබ දැකලා නැහැ. ඇයි මෙහෙම මාගේ හිතරහක් ඇති කරගත්තේ කියලා. සොරා එතකොට මතක් කරලා දුන්නා රහවල් දවසේ මේ අර ශාලාවේ මම නිදා ගන්න අතරේ මෙන්න මෙහෙම වචනයක් කිව්වා මට ඒකට සද කෝපයක් ඇති වුණා කියලා. ඒ අවස්ථාවේ සිතානන් අර සොරාගෙන් සමාව ඉල්ලුවා මට සමාවෙන්න මට එහෙම කියනකක් කියන්න ගැන කියලා. සොරාට වඩාත් සංවේගය ඇති වුණා. ඊළඟට ඒකට සොරා කියනවා ස්වාමීනි මට සමාව දෙනවනම් අමුදරුවන් සහිතව මා දාසකමට ගන්නේ කියලා කිව්වා. ඒකට සිතානන් කියනවා අර සුදු වචනයක් කීමෙන් ඔබ මේ තරම් හානියක් කළා. දැන් ගෙදර නවත්ත ගත්තොත් මම කොහොමද කතා කරන්නේ ඔබ සමග කියලා. මට ඒ දාසකමෙන් අවශ්‍යතාවක් නැහැ. දැන් මම සමාව දුන්නා ඔබ නැගිටලා යන්න කියලා. එතකොට ඒ විදිහට අර මහා අපුදුම විදිහට අර සොරාට සිතානන්ගෙන් සමාව ලැබුණා. පිටානන්ගෙන් සමාව ලැබුණට මොකද තරුණයින් සමාව ලැබුණේ නැහැ. ඒක නිසා මරණින් මතු මේ බුදු පියාණන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සොරන් මරණින් පස්සේ අවිචිනිරේ ඉපදිලා ඉතාම දීර්ඝ කාලයක් දැවෙමින් පැසෙමින් ඉඳලා දැන් මේ කර්මවල ඉතිරි කොටස වශයෙන් තමයි දැන් මේ අර විදියේ සිඹුරුකගේ ස්වරූපය ඇති ප්‍රේතෙක් වෙල උපදිලා මේ වගේ ගිනි දැල් වලින් හැවෙන්නේ කියලා එහෙමයි කාරණේ ප්‍රකාශ කරලා එන්න ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එන්නොහොම තමයි ඒ මෝඩයින් මෝඩ මිනිස්සෙන් අඥාණයින් බාලයින් පාප කර්ම කරලා ඒ වායින් දැවෙන්න පටන් ගත්තා දැවෙන්න ඒ වායේ විපාක වශයෙන් අන්තිමට හරියට ලැබුගිනි වලින් දැවෙන්න වගේ දැවෙන්නවයි කියලා ඒ ප්‍රකාශ කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථාව වදාලා අත පාපානි සම්මානි කරං බාලෝ නුදුජ්ජති සේහි කම්මේ හිදුම්මේ දෝ අගිදද්දෝ තප්පති. ඒ බාලයා කියලා කියන්නේ ධර්මයේ අර අපි කලින් කිව්වා වගේ කුඩා දරුවා කියන අර්ථයෙන් නෙවෙයි. බාලයාගේ ස්වરૂපය දක්වලා තිබෙන්නේ දුක්චින්තිත චින්ති දුක්භාසිත භාති දුක්ගත කම්මකාරී කියලා. චේතනාව කොහොම නරකයි, ඒ වගේම වචනත් නරකයි, ක්‍රියාවත් නරකයි. අනිත් බඳු පුද්ගලයාටයි බාලයා කියලා කියන්නේ. එතකොට එබඳු ඒ බාලයා පාප කර්ම කරමින් එහි විපාක පක්ෂය දන්නේ නැහැ. පාප කර්ම කරන බව දන්නවා, නමුත් ඒවායේ විපාක පක්ෂය ඒවා ඒ විපාක වල බැරෑරුම්කම දන්නේ නැහැ. එහෙම ඒ විදිහට පාප කර්ම කරමින් තමන්ගේම කර්ම වලින් ගින්නෙන් දවුනා වගේ සැවීමටපත් වෙනවා කියන ඒ අදහස දක්වමින් මේ ධාර්මතාව අදාළ ඒ කාලා බොහොම දිනෙකේ මාර්ගඵලපා අවබෝධ කළා කියලා ප්‍රකාශ වෙනවා. එතකොට මෙන්න මේ කථාන්තරය ආශ්‍රයෙන් අපිට මේ කථාන්තරයේ පැති දෙකක්ම තිබෙනවා අපට ආදර්ශගත හැකි දේවල් හැටියට ගන්න කලකන්න. දැන් මේ කතාවේ අර සොරාගේ ක්‍රියාකලාපය ගැන හිතලා බලනකොට කෙනෙකුට පුදුම හිතෙනවා. ක්‍රෝධයෙන් ද්වේෂයෙන් මේ තරම් දුර යන්න පුළුවන්ද කියලා. අර ඒ තරම්ම තරහගත යුතු වචනයක් නොවුණත් අර සාමාන්‍ය නරපිචානන් කියූ වචනේ අහලා අර තරම් ද්වේෂයක් ඇති කරගෙන ඊළාට මේ සොරා බැලුවේ ඒ ද්වේෂගින්න නිවා ගන්න ගිනි කිව්වා. ගින්නෙන් ගින්න නිවන්න උත්සාහ කරන්න වගේ ඒ පිටානන්ගේ ගෙතට ගිනි කිව්වා, ගෙට ගිනි කිව්වා, බුදු පියාණන් වහන්සේගේ ඒ ගන්ධ කුටියටත් ගිනි කිව්වා. ඒ විදිහටයි ද්වේෂ නිවා ගන්න ලෝකයා උත්සාහ කරන්නේ. බුදුන් දර්ශන මේ කාලේ දුමු තිබෙනවා. ද්වේෂ නිවා ගන්න, ගින්න නිවා ගන්න, ගින්න ගිනි තියෙන. ඉතින් ඒ විදිහට ඒ ගිනි කියලා අන්තිමට ඒ විපාකයත් ඒ වගේමයි. මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා බොහෝ විට කර්මවල විපාකයක් කර්මයේ ස්වરૂපෙම තිබෙනවා. ඒක දැන් මේ කර්ම නියාමතාව කියන එක ලෝකයේ බලපවත්වන ධර්මතාවක්. ඒක බොහෝ විට බුදු පියාණන් වහන්සේ ඒකට නිදර්ශන වශයෙන් දක්වන්නේ බීජ නියාමය. යාදි සංවපතේ බීජං සාදි සංකරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං කියලා බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙනවා. යම් ආකාරයකින් බීජයක් වපුරනවාද ඒ ආකාරයෙන්මයි එහි ඵලය ලබා ගන්නේ. ඊළඟට ඒක අනුව කර්මය පිළිබඳව විග්‍රහ දක්වන්නේ කල්යාණකාරී කල්යාණං. හොඳ කර්මයක් කරපු කෙනාට හොඳ විපාකයක් සක විපාකයක් ලැබෙනවා. පාපකාරී ච පාපකං. පාප කර්මයක් කළොත් එහි නරක විපාක ලැබෙනවා. හරියට දැන් අඹ ගෙඩියක් අඹ ඇටයක් එහෙම නැත්නම් මේ ආදී ඒ බීජයක් එහෙම පැල කරාම උප් බීජයක් එහෙම පැල කරාම ඒ මිහිරි ඵලයක් ලැබෙනවා. කොහොමද පරිවිල වැනි දේවල් වලින් ඒවයි අමිහිරි ඵලයක් ලැබෙනවා. ওই විදිහට ධර්මතාවක් තිබෙනවා. එතකොට ඒ වගේම අර ගින්නෙන් දැවීම ගින්න දුන්න අනිත් අයට Tamanටම ගින්න ලැබුණා. ওই විදිහට බරපතල විපාක නිමින්ත සිද්ධ වෙනවා. මේ විදිහේ නිදර්ශන කොටිකුත් ඒ ධර්මයේ තිබෙනවා. දැන් මේ විජුගුළු පර්වතයෙන් වතින අතරින් මුගලන් මහරහතන් වහන්සේ දුටු එක දර්ශනයක්. මේ වගේම දර්ශන ගණනාවක් මේ ධර්මයේ සඳහන් වෙනවා. සමහර විට ගින්නෙන් දැන් ඔන්න එක තැනක දක්වලා තිබෙනවා. මුගලන් මහරහතන් වහන්සේ විජුගුළු පව්යෙන් වතින අතරේ දුටුවා අහසින් යන වයට සැකිල්ල. ඇට සැකිල්ලක් පියාඹනවා. ඇට සැකිල්ලක් ස්වරූපය ඇති ප්‍රේතේ. ඒ පියාඹන අතරේ උතුස්සන් කවුඩන් විජුලි හිණියන් අර ඇට සැකිල්ලේ ඉලයට අතරට අණිනවා. මේ ඇට සැකිල්ල පිලාප තියමින් පියාඹිනවා. මේකට හේතුව ඒකට බුදු පියාණන් වහන්සේ දැක්වේ ඒ ප්‍රේතයා මේ රජගහ නුවරම ගව ඝාතකයෙක්. ගවයින් මැරුණු පුද්ගලෙ ඔය විදිහට තවත් දක්වනවා. තවත් ප්‍රේත ශරීරයක් අහසින් යනවා. ඒ ශරීරයේ තිබෙනවා හරියට කඩු වගේ තියුණු ලොම්. ඒ පියාඹන අතරින් අර කඩු වෙනි තියුණු ලොම් උඩ පැන පැන ශරීරයටම වැටිලා ශරීරයේ සිදු කරනවා. ඒ අතරේ අර ප්‍රේතයා විලාප කියනවා කෑ ගහනවා. ඔන්න ඒ විදිහ පුදුම අන්දමේ දර්ශන රාශියක් ඒ දක්වනවා ප්‍රේත ආත්ම පිළිබඳව. ඒ ප්‍රේත ලෝකයේ ඊටත් වඩා භයානකයි අර අවීචියාදී නිරේ තියෙන දුක්. ඒවා කොයිතරම්ද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවට දෙන්න උපමාවක් නැත කියලා. බුදු නොකින්වත් ප්‍රකාශ කරන්න බැරි තරම් මහා භයානක දුක් සාගරයක් නිරේ කියලා කියන්නේ. ඊළඟට නිරය ප්‍රේත ලෝකේ ඊළඟට තිරිසන් ලෝකේ අපට පෙනෙන තිරිසන් ලෝකේ ඒක පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවා කියලා නිම කරන්න බෑ තිරිසන් ලෝකේ තිබෙන දේ. ඊළඟට ඒ පමණක් නෙවෙයි මේ මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලත් ඒ කර්ම විපාක විඳිනවා. නමුත් කාරණේ දන්නේ නැහැ. මේ අතීතයේ කර කර්ම බව ඒවා නොදැන තව තවත් පාප කර්ම කරන ওই තරම් භයානක තත්ත්වයක් තිබෙනේ ලෝකයේ මේ කර්මයේ පිළිබඳව. එතකොට මේ කර්ම විපාක ගැන කල්පනා කරලා බලනකොට මෙන්න මේ අපේ ජීවිත සැඩගස්වා ගැනීමට මෙන්න මේ වයින් ආදර්ශ ගන්න ඕන මේ බඳු ප්‍රවෘත්ති වලින් සාමාන්‍ය කතා හැටියට පමණක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දිවෙනවා මේ කර්මයේ කියන ධර්මතාවයේ නියම ආකාරයෙන්ම අනිකුත් ශාස්ත්‍රවලින්ට යම් යම් ප්‍රමාණයට පෙන්වනා. ඒ කාලේ හිටපු නමුත් බුදු පියාණන් වහන්සේට ඒ පිළිබඳව ඉතාමත් ගැඹුරින් වැටුණා. කර්මයක් කර්ම විපාකයක් වෙන එකක් තබා කර්මය බලපවත්වන මේ සංසාරයෙන් මිදෙන මාර්ගය පවා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. බුදු පියාණන් වහන්සේ එක් භාවනා කර්මස්ථානයක් හැටියට දක්වලා තිබෙනවා. එක්තරා පාඨයක් සම්මස්සතෝ මේ කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බංකි කම්ම පටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං ආපාපකං ආතස්ස දායාදෝ භවිස්සාමි කියලා බුදු පියාණන් වහන්සේ එක්තරා භාවනා කර්මස්ථානයක් හිටිට ඉදිරිපත් කළ දිනෝ මේ කර්මයේ පිළිබඳ ධර්මතාව විතර මෙනෙහි කරන්නේ කියලා. අභින්නම් පත්‍ය වෙක්කිතබ්බං විතර පත්‍ය වේක්ෂා කරන් විතර මෙනෙහි කරන්නේ කියලා. ඒක භාවනා කර්මස්ථානයක් හැටියට. එහි අදහස කර්මය මාසතු සිටින්නේ කියන්නේ කර්මය මගේ දෙයක්. කම්මසකෝ මේ කම්ම දායාදෝ කර්මය මගේ දායාදයයි. කර්මය මගේ උත්පත්ති ස්ථානයයි. කර්මය මගේ බන්ධුවරයයි. කර්මය මගේ පිළිසරණයයි. මට පිහිට වශයෙන් සිටින්නේ කර්මයයි. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් කරම්ද එහි දායාද කරුවෙක් වෙන්නේ. මේක කියුවහම කෙනෙකුට හිතන්න පුළුවන් මේ කර්මය දායාදේ කියලා කියනකොට කර්මය මගේ කියලා කියනකොට මට ඕන හැටියට කරන්න පුළුවන් කියලා. නමුත් මේ තුලම තියෙන මහා භයානක සංවේගජනක කාරණයක්. මොකද මේ තමන්ට ඕන හැටියට ක්‍රියා කිරීම නෙවෙයි මෙතන කියන්නේ. කර්මයේ තියෙන පැති දෙකක් හොඳයි නරකයි කියලා. මේ හොඳ පැත්තට වැඩිය සංසාරයේ සත්‍යය පෙළඹෙන්නේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා නරක පැත්තට. ඒක නිසා මහා භයානක භයානක වගකීමක් බලගතු වගකීමක් මේ කර්මය පිළිබඳව තිබෙන්නේ. කර්මය මගේ කියලා කියන්නේ කර්මය මගේ දායාදී කියලා කියන්නේ කර්මය මගේ බන්ධුවරයයි කියලා කියන්නේ මේකේ අර නරක පැත්තයි අපි වැඩිය හිතන්න තියෙන්නේ. කොයිතරම් සැප විපාක මේවායින් පින් කරලා ලබා ගන්න පුළුවන් වුණත් ඊට වඩා භයානක අන්දමේ සත්‍යය පාපයට නැඹුරු වෙන නිසා සංසාරයේ වැඩිපුර රැස් වෙන්නේ පාප කර්මයි. ඔය විදිහ තත්ත්වයක් කියන නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ කර්මයේ පිළිබඳව මේ විදිහට නිතර මෙනෙහි කිරීම තුළින් කෙනෙකුට මුළු මහත් සංසාරය ගැන කලකිරීම පවා ඇති කර ගන්න පුළුවන් කියලා කියන්නේ. මේක මහා භයානක වගකීමක්. කර්මය මගේ කියලා කියන්නේ මේ මට ඕන හැටියට කරන්න බෑ. අර ධර්මතාවට යටයි. ලෝකයේ බලපවත්වන ධර්මතාවට යටයි. ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කර්මයේ පිළිබඳව වඩා ගැඹුරින්. චේතනාම් භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති. ආයන වාචාය මනසා කියලා මේ කර්මය කියන එක හඳුනගන්නේ කොහොමද? මේ කර්මය යමෙක් කර්මයකට හසුවන්නේ කොහොමද කියන එක කෙනෙකුට ප්‍රශ්නයක් වන්න පුළුවන්. කර්මය කියලා සාමාන්‍යයෙන් යොදන ක්‍රියාවටත් නිකම්ම කෙරෙන වැඩවලටත් කර්මය කියලා සමහරු කියනවා. නමුත් මේ බුද්ධ ශාසනයේ කර්මය කියලා වචනේ යොදලා තිබෙන්නේ අන්න චේතනාව. චේතනාවටම මම කර්මයයි කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. කෙනෙක් කර්මයට හසු වෙන්නේ මේ චේතනාව අනුවයි. චේතනාවෙන් පිටවේ කම්මං වදයි මහණී මම චේතනාවටම කර්මයයි කියන්නේ. මොකද ඒකට හේතුව චේතයිත්වා කම්මං කරෝති ආයන වාචාය මනසා. චේතනාවක් ඇති කරගෙන තමයි කෙනෙක් අයින් වචනෙන් සිටින් මේ කර්ම සිදු කරන්නේ. කර්ම රැස් කරන්නේ. එහෙම නැතුව ඔබේ සිදුවන ක්‍රියාවලට වගකීමක් නැහැ. මේ වගකීමක් සමන් වගකීම ගැනීම නිසා මෙතන තිබෙන්නේ මහා පුදුම විදිය තත්ත්වයක්. සමන් කර්මයට වගකීම ගන්නවා. කොහොමද වගකීමට ගන්නෙ? අර අවිද්‍යාවෙන් මමයේ මාගේ කියන හැඟීම උඩ. ඒක නිසා තමයි මේ ධර්මයේ ගැඹුරින් සලකලා බලනකොට අවිද්‍යාව නිසායි මේ හැම එකක්ම කරන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ මමයේ මාගේ කියන එක. මමත්වයේ ආත්මార్థකාමීත්වය මමයේ මාගේ මායික තරහ නිසා මම මරනවා. මට කන්න ඕන නිසා මම සතුන් මරනවා. මට වස්තු නැති නිසා මම අනිත් කෙනාගේ වහරකම් කරගන්නවා. අන්න ඒ විදිහට මට විනෝදෙට අනිත් දේවල් කරනවා. ඒ විදිහට මමත්වයේ මුල් කරගෙන සත්‍යය මේ පාප කර්ම වලට පෙළඹෙනවා. ඒක නිසා මේ අවිද්‍යාව නිසා තමයි අර සංස්කාර කියලා කියන්නේ. මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇස් වෙනවා. මේ සංස්කාරවලම කොටසක් තමයි කර්මය කියලා කියන්නේ. ගැඹුරින් කල්පනා කරලා බලනකොට පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා මේ සංස්කාර කියලා කියන්නේ මේ කර්මයම කර්මයමයි යඟුරින් කල්පනා කරලා බලනකොට කර්මයේ උදාමත්ම සියුම් අංශයක්. ඒ විදිහට මේ අවිද්‍යාව නිසායි රැස් වෙන්නේ කර්මයන්. ඒ විදිහට සමන් ඒකට වග කියන නිසා කර්මයට වග කියනවා නම් එහි විපාකයටත් වග කියන්න ඕන. ඒක නිසා තමයි සමන් අකමැති වුණා. ඒ වායේ පාප කර්මවල භයානක විපාක සමන්ට ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ විපාක ගැන දැනගෙන එතකොට ඒ බඳු ඒ පාප කර්ම වලින් වැළකී සිටීමයි නුවණැති පුද්ගලයා විසින් කළ යුත්තේ. බාලයා කියලා අඥාන පුද්ගලයාට යොදනවා, පඬිත්යා කියලා ඥානවන්ත පුද්ගලයාට ධර්මයේ යොදනවා. පඬිත පුද්ගලයා ඒ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන, සම්්‍යක් දෘෂ්ටි ඇති කරගෙන, හොඳ නරක වටහාගෙන, කෝපින් වටහාගෙන, කුසල කුසල වටහාගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම නැති සාමාන්‍ය පඬිත්යා බුද්ධිවාදයට යට වෙලා මේක වෙන්න පුළුවන් කියලා සැක කරමින් සමහර විට සමන්ගේ දිනදා ඒ අවශ්‍යතාවන් පිරිමහා ගන්න පාප කර්ම වලට යොමු වෙනවා. ඒ බඳු පුද්ගලයාට දැන් මේ දෙන්නේ බාලයයි කියලා, මෝඩයයි කියලා, අඥාන පුද්ගලයයි කියලා. අන්න ඒක නිසා මේ බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා මේ කෙනෙකුට මේ කර්මය තව තවත් තවදුරටත් තෝර බේර ගන්න උපකාර වශයෙන් මේ කර්මයට තිබෙනවා හේතු. හේතු නිදාන කියලා කියනවා. මේ කර්මයට පාප කර්ම වලට හේතු වශයෙන් තියෙන්නේ ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි. මේවා අමුතුවෙන් අඳුරලා දෙන්න ඕනේ නැහැ මිනිස්සු හිත සංසාර සත්වෙයින්ට. සංසාරගත සත්වෙයින් තමන්ගේ సంతාණය දිහා හැරිලා බලනකොට, තමන්ගේ චිත්ත సంతාණය දිහා හැරිලා බලනකොට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ත්‍රිකෝණයක් වගේ තියෙන කෙලෙස් ධර්ම තුනක් තමයි මේක. ලෝභයයි, ద్వේෂයයි, මෝහයයි. මෝහය කියලා කියන්නේ අර අපි කලින් කිව්වා වගේ අවිද්‍යාව. අර මමයේ මාගේ කියන හැඟීම. අනිත් කෙනාට හෙන ගහලා ගියත් මම ජීවත් වෙන්න ඕන. ආත්මార్థකානිත්වය, මමත්වය. අන්න ඒ විදිහේ මේ මමයේ මාගේ කියන පදබල හැඟීම, මේ මෝහය. ඒක නිසාම තමයි මා කැමති දෙයට ඒවා පිළිබඳව ලෝභය. මට විරුද්ධ එහෙම නැත්නම් මට අකමැති දෙයට ඒවට ද්වේෂය. මේ ජනනුවණින් කල්පනා කළ බැලුවම ලෝභයයි ద్వේෂයයි මෝහයයි නිසා තමයි ලෝකයේ ඇති තාත් පාප කර්ම සිද්ධ වෙන්නේ. ඒ අතරතුර තව නොයෙකුත් ඒ ක්ලේශ ධර්ම එකතු කරගන්න පුළුවන්. නමුත් කූලික වශයෙන් ලෝභය, ద్వේෂය, මෝහය. ඊළඟට දක්වනවා කුසල් හැකියි. ඒව අරවා අකුසල්. එතකොට කුසල් පක්ෂයට ගන්න පුළුවන්. මොනවද? අලෝභ, අදෝස, අමෝහ කියලා දක්වලා තිබෙනවා. ඒ අලෝභ, අදෝස, අමෝහ කියලා කියන්නේ ලෝභයෙන් ඉවත් වෙලා මොහොතකට හරි ඒක මොහොතකට හරි ලෝභයෙන් සිත මුදාගත්තා නම් ඒ බඳු අවස්ථාව කුසලයක්. ඒක කුසල සිතක්. මොහොතකට හරි ද්වේෂයෙන් සිත ඉවත් කරගත්තා නම් දැන් අර සීතානන්ගේ ක්‍රියාකලාපෙන් අපිට පේනවා එතන ඒ සීතානන් තුල අදෝෂ, ඒ කුසල මූල් තිබුණා. අර සොරා තුල අකුසල මූල්. එන්න විදිහට අපිට හිතා ගන්න පුළුවන්. මෝහය මම මේ මාගේ කියන හැඟීමෙන් මොහොතකට හරි ඉවත් වෙලා යම් සිතිවිල්ලක් සිටුවනම්, යම් වචනයක් ප්‍රකාශ කළා නම්, යම් ක්‍රියාවක් කළා නම් ඒවා ඒ කුසල පක්ෂයට යන්නේ. ඔයිදෙත් කල්පනා කළ බලකර බුදු පියාණන් වහන්සේ මේ කර්මයේ පිළිබඳව ගැඹුරින් අපට විග්‍රහ කරලා ඉදිරිපත් කරලා දීලා තිබෙනවා. එහි විපාක පක්ෂයත්, ඊළඟට මේක හඳුනා ගන්න ආකාරයත්, ඊළඟට මේවා පිළිබඳව ක්‍රියාත්මක වීමට තවත් උපකාරවන විශේෂ කාරණා කීපයක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ශීලය කියලා කියන්නේ මොකද්ද? ඒක ගැන හිතට නිවනින් කල්පනා කළ බලනකොට මේ ශික්ෂාපද දැන් විශේෂයෙන්ම ධර්මයේ තිබෙන මූලිකම ශික්ෂාපද පහ තමයි පංචශීලය. මේ පංචශීලය කියන එක හරියට දැන් ඉන්න පාරක යනකොට මේ පිළිසඳ දකින්න ලැබෙන සමහර විට මාර්ග සංඥා. සමහර තැන්වල ප්‍රමින් පදවන්න කියලා කියනවා. රංගු සහිතයි, කල්ලන් සහිතයි. කොයි විදිහට යම් කිසි හැඟීමක් කරනවා හරි දුරාට. දෙරිය දුරාට මේ හැඟවීම නැත්නම් මොකද කරන්නේ? අර ඒ වාහනේට යන්න පුළුවන් වේගෙන් ගිහිල්ලා මහා භයානක ප්‍රපාතවලට වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ සංසාර ගමනේ. මේ සංසාර ගමනේ යන සත්‍යයට මාර්ග සංඥා, මාර්ග සංඥා හැටියට තමයි බුදු පියාණන් වහන්සේ මේ පංචශීලය ඉදිරිපත් කළ තිබෙන්නේ. මොකද මේ අර පාප කර්ම අතරින් ඉතිතාවත් බරපතල කර්ම පහක් හැටියට දක්වලා තිබෙනවා. සංසාරයේ භයානක විපාක ගෙන අගිර දෙන දේවල් තමයි මේ පංචශීලයට අඩංගු වෙන්නේ. ඒ සතුන් මැරීම, හොරකම් කිරීම, කාම විචාචාරය, ඊළඟට සුරාමේරය, මත්පැන් පානය, මේවා තුළින් සංසාරයේ බලවත් පීඩනයට දැවීමට තැවීමට පත් වෙනවා. ඒක නිසා මේ සංසාර ගමන යන හැම සත්ත්වයින්ටම බුදු පියාණන් වහන්සේ මේ පළමුවෙන්ම මේ පංචශීලය දක්වලා දෙනවා. දැන් අර ඒ වාහනයක් එලවගෙන ගියොත් මේ මාර්ග සංඥා ගැන නොකතා මොකද වෙන්නේ? ඉතින්ලම ඒ වාහනය කාරෙන් පිටතට පනිනවා. ඊළාට කාණුව පල්ලෙන් ගිහිල්ලා ප්‍රපාතයට වැටිලා සුණු විසුණු වෙනවා. අන්න ඒ විදිහට ඒ තත්ත්වයේ අංගවන පද සමූහයක් තමයි නිරිය පිළිබඳවත් මේ ධර්මයේ සඳහන් වෙන්නේ. අපායන්, දුද්දති, නිනිපාතන්, නිරයන් කියන පද හතරක් දක්වනවා ධර්මයේ. අපාය කියලා කියන්නේ නියම මාර්ගයේ නියතට පැනීම. දුද්දති කියලා කියන්නේ අර කාණු පල්ලේ යාම වගේ වැරදි මාර්ගයේ යාම. විනිපාත කියලා කියන්නේ ප්‍රපාතයකින් ඇතිවෙන වැටීම. විරය කියලා කියන්නේ පොඩි පට්ටම් වෙලා ගන්න දෙයක් නැති තත්ත්වයකටපත් වීම. අනිබඳු සත්‍යයකටපත් වෙනවා අර පාප කර්ම නිසා. පංචශීලය යම් කෙනෙක් රකින්නේ නැත්නම් මේ ශීලය කියලා කියන්නේ මේ ශික්ෂාපද. මේ ශික්ෂාපද සමාම සමාදන් වෙලා රකින්නේ මොකටද? එයින් කරන්නේ මේ දිනපතා මේක සිහිපත් කිරීම තුලින් මේ පුද්ගලයා කරන්නේ තමන්ගේ සිතට යම් කිසි අවවාදයක් දෙනවා. අද දවසේ මේ පංචශීලය තුල නැතිවෙන්න ඕන. හරියට අර වාහන රියදුනා මාර්ග සංඥාව දැක්ක හැටිය. ඒ වේගෙන් දුවනා නම් වාහනේ එක ටිකක් අඩු කරනවා, වේගය අඩු කරනවා, වංගුසහිතන. අන්නේ විදිහට තමන්ගේ ජීවන රටාව සකස් කර ගැනීමට උපකාර වන ආධාර වන කාරණා හැටියට මේ පංචශීලයේ දක්වලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් මේක මොන කරදරයක් හැටියට හිතනවා. එහෙම හිතන අය හැබැයි පාරේදී අර තියෙන මාර්ග සංඥා ගැන නම් ඒ වගේ විදිහක් කියන්නේ නැහැ. ඒව නැත්නම් කොමනක් රජයට දොස් කියනවා. මෙතෙන්ට දාන්න තියෙනවා මේ පල්ලමක් තියෙනවා, ඒ වංගු තියෙනවායි කියලා මාර්ග සංඥාව. නමුත් මේ සංසාර ගමනේ ජීවිතයක් කල්පනා කරන්න තු විද්‍රජාන වහන්සේලාට, පෙරහතුන් වහන්සේලාට, සංඝයා වහන්සේලාට දොස් කියනවා අපිට මේවා රකින්නේ කියනවායි කියලා. ඒවායින් දැවෙන්න පටන් ගත්තහම, තෙවෙන්න පටන් ගත්තහම ඊළඟට ඒවා පිළිබඳව ඊළඟට මේ අවස්ථාවේදී තමයි යන්න තේරෙන්නේ තමන් කළ මෝඩකම. ඒක නිසා තමයි පාළේ ආඥාන පුද්ගලයා කියලා කියල තියෙන්නේ. ඒ විදිහට ගඳුරින් කල්පනා කරලා බලන්න ඕන තමන්ට මේ ලැබෙන සාධක ආශ්‍රය. ඒ පංචශීලයේ වගේම ඊළඟට ඊටම අදාළ දේවල් තමයි ඔය දස අකුසල් වලටම අයිති. දැන් මේ ආජීවස්තුක ශීලයේදී විශේෂයෙන් සඳහන් වුණා වචනය පිළිබඳව කාරණා. මේ වචනය පිළිබඳවත් මේ සාමාන්‍ය බොරුවක් අපි මේ සුදු දෙයක් හැටියට සැලකන්නේ. කේලම් කීමක් ඒ විදිහේ දේවල් සුදු දේවල් හැටියට සැලකන්නේ. නමුත් ඒවා ඉස්පරපතල විපාක තිබෙනවා. ඒ නිසා තමයි අර බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, අනිෂ්ඵල වචන දෙවීම මේවායින් වැළකින්නට ඒ බුදු පියාණන් වහන්සේ මේ විදිහට ශික්ෂාපද පනවල තිබෙන්නේ. මේවා නිසා තමන්ට මේ ලැබිච්ච කතා කිරීමේ දායාදය, දුර්ලභ දායාදය මේක පිළිහෙලා ගන්න. ඒ වගේම තමයි මිත්‍යා ආජීවය කියලා කියන්නේ වැරදි ජීවිතාක්‍රම. මේ කාලයේ කරණියට ඇවිල්ලා තිබෙන මේ බඳු දේවල් ආර්ථිකය ඔස්සේ විධාර්මික අමතක කරන විදියක් නිසා. නමුත් මේ මිත්‍යා ආජීවයෙන් විපතටපත් වෙලා දැන් අර ගවදාතකයේ ගැන කිව්වා. ඒ බඳුයේ තාමයිකුත් ඒ බුද්ධ කාලයේ පමණක් නොවේ මේ බඳුයේ ප්‍රේතපත්වයෙන් සිටින්නේ. මේ කාලයේ බොහෝ දුරට ඒ අභිඥාලාභී සිට නිසා ඒ බඳු කාරණා ප්‍රකාශ කරන්න කෙනෙක් නැහැ. සිටියත් දැන් බුදුරජාණන් වහන්සේ පවා මුගලන් මහරහතන් වහන්සේ සාක්ෂි ලැබෙනකන් අර කාරණා ප්‍රකාශ කළේ නැහැ. මොකද ප්‍රකාශන කළේ නැත්තේ බුදුරජාණන් වහන්සේ මේ බුරු කියනවා අපි රවට්ටන්න මේ පොඩි දරුවෝ රවට්ටන්න වගේ මේ කබන්තර හදලා කියනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කළා. ඒ අය අපාගාමී වේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ නැත්තේ මුගලන් මහරහතන් වහන්සේ ඒ කාරණයට සාක්ෂි ස්ථානයේ සිටින වෙලාවෙන්නේ ඒවා ප්‍රකාශ කළේ නැහැ. දැන් මේ කාලෙත් ඒ වගේ තමයි. මේ කාලෙත් මේ කලාතුලකින් කෙනෙකුට මේව දැක්කත් ඒව කිව්වත් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේවා විශ්වාස නොකරන මිනිස්සුයි. මේ දහම් පොතේ තිබෙන දේවල් මේවා මේ පරණ දේ කතන්තරයි කියලා හදනන අය. මේවා යම් කිසි ආකාරයකින් බටහිර විද්‍යාඥයින් මේවා පිළිබඳව යමක් ප්‍රකාශ කළොත් ඒවා නම් කිසිම දෙයක් පිළිගන්න සූදානම් නොතිනවා. ඔබඳු අයට පොත් අවශ්‍යයි. සුද්ධවචනයට අමුතුවෙන් බුක්ක ගැසීමක් අවශ්‍ය නැත. මේ කාලේ නම් බටහිර විද්‍යාඥයින්ට පවා ඇස්තරලා තිබෙනවා මේ කර්මය පිළිබඳව. ඒ බඳු කාරණා නිතරම මේ පින්නතුන්ට අසන්ත ලැබෙනවා ඇති. ඇතම් නෛතික ක්‍රමවලින් ඇතම් අයට ජාති ස්මරණ ඥාන කියලා එකක් ඇති වෙන කුඩා අවධියේදී ඔය පුනරුත්පත්ති කථාන්තර කියලා ඔය ලෝකයේ ප්‍රසිද්ධ වෙලා යන්නේ බඳු දේවල්. මොකද කුඩා අවධියේදී සමහර කුඩා දරුවන්ට මතක් වෙන අතීත ජීවිත, බොහෝ විට පසුගිය ජීවිතයේ ඒ හිටපු ආකාරය, මරණ ආකාරය කොපමණක් නෙවෙයි. ඒ කළ කර්ම ඒවා පිළිබඳව ඔහොමදිම කරතුරු. ඒ වගේම තමයි වශීකරණයේ වශයෙන් වශීකරණයේ මදි කෙනෙක් වශීකරණයේ ඉස්සෙල් යවලා ඒ අයගේ අතීත මතකයන් මතු කරලා ඒ අය අතීතයේ සිටි දැන් ඒවා කළ කිහිපයක් ඒවා මතු කරගන්න ක්‍රමයක් බටහිර ඉස්සරහගෙන තිබෙනවා. මේවා සමහර විට පුංචි දරුවන්ගේ වැඩ වගේ අර බුදු පියාණන් වහන්සේලා, මුගලන් මහරහතන් වහන්සේලා ගැන කල බලනකොට නමුත් මේ බඳු දේවල් පවා මේ කාලේ කෙනෙකුට විශ්වසනීයත්වයේ මේවායේ විශ්වාස කරන්න පුළුවන් බව හිතාගන්න හොඳ සාධක. ඒ වගේම අනිත් ශතවර්ෂයකට පමණ උඩදී ඒ ඇමරිකාව කියලා කියනකොට ඔය කාලේ බුද්ධ ධර්මය ගැන මොකක්ද කර්මයේ ධර්මතාව ගැනවත් මොකක්වත් දන්නේ නැති තරම් ඒ තරම් අන්ධකාර යුගයක්. නමුත් එබඳු මේ රටක කතෝලික මහත්මයෙක් සිටියා එඩ්ගා කේසි කියලා. ඒ මහත්මයා ඒ එදිනදා ජීවිතයේ කර්මය කියලා වචනේ අහලවත් නැහැ. නමුත් සමන්තම පුළුවන් වුණා වශීකරණයෙන් වශීනින්ද වැටුණාට පස්සේ සමන්ගේ අතීත ජීවිතත් ඒ වාට හේතු වෙන කර්ම සමන් ළඟට එන රෝගීන්ගේ ඒ රෝගවලට හේතු වෙන කර්ම පවා කීමට ඒ ශක්තියක් ඒ මහතාට ඇති වෙනවා. ඒ මහත්මයා ඒ සමන් ළඟට එන රෝගීන් පිළිබඳව ප්‍රකාශ කළ රෝග විස්තර තාමත් වෙනම සුද්ධ කාලයක සංපත් කළා මහාචාර්යවරුන් පවා ඒවා පිළිබඳව නොයිතිස්සීගේ පරිශීලන පවත්වමින් ග්‍රන්ථ ලියනවා. ඒවායින් එකක් දෙකක් වශයෙන් සඳහන් කරනවා නම් එක මිනිසෙක් ආවා එක්තරා අන්ධ වීමට ආසන්න විදිහේ අශෝභයේදී. ඒ අවස්ථාවේදී අග්ගාතේ මහත්මිය ප්‍රකාශ කළා ඒකට හේතුව බෙහෙත් වලින් තව නොයිතිස්සී සමාජ සුභකාදක කටයුතු පින් කටයුතු වගේ දේවල් වලින් බොහෝ දුරට ලෙඩ සුව කළා ඉතිහාස සුව කරන්න බැරි වෙයි. මොකද ඒකට හේතුව මිට වර්ෂ දහස් ගණනකට ලක්ෂ ගණනකට උඩදී එක්තරා නොදිනු ගෝත්‍රයක ඔබ ඉපදිලා ඔබට තිබුණු ආරක්ෂාව මොකද්ද? ඒ ගෝත්‍රිකයින් විසින් යටත් කරගන්න ඒ සතුරන්ගේ ඇස් අඬ කිරීමයි. ඒ ඇස් අඬ කිරීමේ රාජකාරිය බොහොමකින් ඉතිකර නිසා ඔබට මීට එහාට නම් ඇස් හොඳ කරන්න බැරි වෙන නන්දන ස්වභාවයෙන් මේ නිදා ගන්න බැරි කියලා එයා ඉස්සතේ විමහත්මයා ප්‍රකාශ කළා. අන්න ඒ වගේ අපිට හිතා ගන්න පුළුවන් මේ කර්ම විපාක කියන ඒවා මේ පිට කාලේ පමණක් නෙවෙයි මේ කාලේ පවා ඒවා ලෝකයේ පවතින කවදත් ඒවා පෙනෙන අය ඒවා ගැන ඒවා සායිතිකෝ ඉදිරිපත් කරන්න පුළුවන් අය හිතයි. අන්න ඒ බඳු තත්ත්වයක් තිබෙන්නේ. ඒක නිසා ඊළඟට මේ කල්පනා කරන්න ඕන මේ කර්මයෙන් මිදෙන්නේ කොහොමද අපි? මේ විදිහට මේ අකුසල කර්ම වලින් ඉවත් වෙලා පාප කර්ම වලින් ඉවත් වෙලා හැකි තාක් දුරට ධර්ම මාර්ගයේ යාමට දැන් බොහෝ විට මේ පාප කර්ම වලට කෙනෙක් යොමු වෙන්නේ. මේ අර චේතනාව කියන එක බොහොම ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙන්නේ චිත්ත සංතානෙ. දැන් හැම කෙනෙකුටම පුළුවන් තමන්ගේ චේතනාව පිරිසිදු අපිරිසිදු කියන එක හිතා ගන්න. හොඳට නරකද කියන එක කෙනෙකුට චේතනාවක් ඇති වුණා. ඒක හොඳ එකක්ද නරක එකක්ද කියලා. ඒ නරක එකක් වුණත් සමහර කෙනෙක් ඒ නරක චේතනාව නරක බව දැනගෙනත් ඒකටම කවදිනටත් උරුකුල් දෙමින් ඒකටම අනුව ක්‍රියා කරනව වචන පාවිච්චි කරනවා. ඉබඳි පෙරමීමට හේතුව මොකද? සිතේ දියුණුව නැතිකමයි. අන්න ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ශීලයෙන් පමණක් නවතින්නේ නැතිව අර මාර්ග සංඥා ටික දීමෙන් පමණක් නවතින්නේ නැතිව බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා ඊට වඩා ප්‍රමාණිකූල වූ ඊට වඩා ආනිසංස සම්පන්න වූ විශිෂ්ට වූ මාර්ගයක් දක්වනවා මේ සංසාරයේ මේ භයානක දුක් ස්වභාවයෙන් මිදෙන්න. මේ කර්ම නියාමතාවයෙන් කර්ම විපාක වලින් ඉරිපිටින්න කර්මයෙන් මිදෙන්න පුළුවන් ශක්තියක් බුදු පියාණන් වහන්සේ හතුකොල්ල දෙනවා සත්වෙන්න. ඒකට උපකාර වෙන්නේ සමාධියයි ප්‍රඥාවයි. සමාධිය වශයෙන් සීලයෙන් සිත සකස් කරගෙන ඊළඟට සමාධිය වශයෙන් සිත තන්පත් කරගන්නවා. සිතේ කාමුණක පවත්වා ගන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා. එබඳු මුක්තියට පුළුවන් අන්නර කලින් කියාපු තැනකට වඩා අර චේතනාව හරක පැත්තට යනකොට වහාම ඒක නවත්ත ගන්න පුළුවන් ශක්තියක් එනවා සමාධිය නිසා. ඊටත් වඩා ගැඹුරින් මේ කර්ම වේග වලින් නිදෙන්න පුළුවන් ශක්තිය ඇති වෙන්නේ ප්‍රඥාවෙනි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලෝකීය යථා ස්වභාවය අවබෝධ කරගෙන මම යමාගේ කියලා ගන්න දෙයක් නැහැ. මෙතන තියෙන අනාත්ම තත්වයක් මේ සංසාරයේ මුළු මහත්යාත්ම දුක. මේකට හේතුව තෘෂ්ණාවයි. මේ තෘෂ්ණාව නැතිකල තැන නිවනයි. මේකට උපකාර වන මාර්ගය ආරස්සංගි මාර්ගයයි කියන මේ චතුරාර්ය ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අන්නේ ප්‍රඥාව නම් කෙනෙක් ඇති කරගත්තා නම් ඒ ලෝකෝත්තර වශයෙන් ඉබඳු පුද්ගලයා ඒ බලමින් තත්යෙන් සෝවාන් තත්යෙන් ඒ තැනත්තාගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ තැනත්තාගේ චේතනාව පිළිබඳව විශේෂ වෙනසක් සිදු වෙනවා. ඒ වෙනස කොයිතරම්ද කියතොත් ඒ තැනත්තාගෙන් කෙරෙන්නේ නැහැ අපායගාමී අපසක්. දැන් සාමාන්‍යයෙන් කෙරෙකිට ඒ එක සිනු මොහොතක ඇති වෙන බරපතල පාපී සිටිවිල්ලක් නිසා අපායට යන්න උනත් පිළිවන් ඒ තරම් භයානක විදියයි මේ සිටේ ප්‍රවෘතිය. මේ සිට කොයිතරම් වේගෙන් ශීඝ්‍රයෙන් ගමන් කරනවාද කියතොත් ලෝකයේ කිසිම වාහනයක කිසිම යන්ත්‍රයකට සමාන කරන්න බැරි තරම් වේගයෙන් මේ සිට ක්‍රියා කරනවා. ඒබඳු මේ වේගයෙන් ක්‍රියා කරන සිට එක මොහොතකට නරක පැත්තට යොමු වුණොත් බුදු කෙනෙක් පිළිබඳව රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව ආර්යයන් වහන්සේ කෙනෙක් පිළිබඳව යම්කිසි වැරදි සිටිවිල්ලක් වැරදි වචනයක් වැරදි ක්‍රියාවක් කරනොත් ඒක ඇති කල්ප ගණනක් නිවේ පැතිරෙන්න. හරියට අර තාමත්ම වේගයෙන් යන වාහනයක් දැකලා බොහොම දෙනෙක් බොහොම සතුටු වෙනවා. නමුත් ඒකේ රියදුරාට තියෙන්නේ මහ විශාල වගකීමක්. ඒ වාහනේ ඕනේ හැටියට මෙව නවත්ත ගන්න පුළුවන්. ඒ යන්ත්‍ර සූත්‍ර හරියට නැත්නම් වෙන නොයෙකුත් අඩුපාඩුකම් තියෙනවා නම් වේගයෙන් යන අතරේ මහා භයානක තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ වගේ මේ සිත පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වනවා. වරහි දගාමි ස්වභාවය නිසා සමහර විට නරකට යමුනේ එහි බරපතල විපාක නිවිත සිද්ධ වෙන බව. නමුත් අර සුවාන් සුද්ධලයා සිත නතර කරගත් තරමක් දුරට ඒ සිත නතර කරගත් ශක්තිය නිසා තමයි අර සත්‍ය අවබෝධය ප්‍රඥාව නිසා සුවාන් සුද්ධලයා මුළු මහත් සංසාර පැවැත්ම ජාති හතකට පමණක් සීමා කරලා එයින් මිදෙනවා. ඒ කියන්නේ තවත් හත්වරයි උපදින්නේ. පමණක් නොවේ. ඊළඟට ඒ සිටිය තියෙන වෙනක කොයිසම්ද තියෙත. කරසක්කාදී සිටිල කියන ආත්ම සංඥාව. ආත්මයක් තිබෙනවා කියන හැඟීම. මම මේ වාගේ කියන එක දැඩුව ගැනීම. ඒක ඒ වැරදි සිටිවිල්ල ඒ එතනත්තා තුළින් ඉවත් වෙනවා. ඒ සෝවාන් සිද්දලයා සෝවාන් ත්‍ත්වයේ ලබාගත් සිද්දලයා සත්වරක් සංසාරයේ තවදුරටත් සත්වරක් පමණක් ඉපදීමෙන් ලබන ස්ථානයේ පමණක් නොවේ. ඒ තරත්තාට අපායගාමි පාප කර්ම කරන්න බෑ. මොකද ඒකට හේතුව අර සිටේ තියෙන වෙනසයි. සිත නවත්ත ගැනීමේ ඒ ශක්තිය තුලින් ඒ තරත්තාට ඒ වගේම අර ප්‍රඥාව තුලින් ඒ තරත්තා කරන කර්මවල බැඳීම අඩු වෙනවා. ඒ කර්ම පිළිබඳව ඇති වගකීම අඩු වෙනවා. අපි කලින් කිව්වා කර්මයක් කරන්න ගන්න වගකීම කර්මයකට ගන්න වගකීම අනිවාර්යයි විපාක නිදිච්ච වගකීම ගන්න වෙන්නේ. එතකොට අර දැඩිව මමයේ මාගේ කියලා ඒගත්තු ඒ දෘෂ්ටිය නිසා යම් කෙනෙකුට දීර්ඝ කාලයක් අපාය ආදී ඒ තැන්වල විපාක විදිහට සිද්ධ වෙනවද? අන්නේ තත්ත්වයේ අඩු වෙන අරතු ආන්තිද්දලයට. අර ප්‍රඥා අවබෝධය නිසා ප්‍රඥාවෙන් ලබාගත්තු ඒ සත්‍ය පිළිබඳ අවබෝධය නිසා ඒ වගේම මේ තැනත්තා තුළ ඇති වූ ඒ විශාල වෙනස ඒක විශාල ප්‍රාණයක් වෙනවා අර කර්මයෙන් නිදීමට. ඊළඟට ඒ වගේම තමයි සකදාගාමි. සකදාගාමි පුද්ගලයා තව එකවරක් මේ ලෝකයේ තින්නේ. අනාගාමි පුද්ගලයා නැවතත් මේ ලෝකයේ තින්නේ බ්‍රහ්ම ලෝකයේ ඉතිරිලා නිදීම පිරිනම් පාන. රහතන් වහන්සේ මේන් පස්සේ නැවත උත්පත්තියක් නැහැ. නමුත් අර කර්මයේ බලපෑම කොයිතරම්ද කියතොත් විස්තරම්ම වේදනීය වශයෙන් මෙලවදී යම් කිසි විපාකයක් නිමිති සිද්ධ වෙනවා නම් අතීත කර්ම වලින් හෝ මේ කාලේ මේ ජීවිතයේ දිකරන යම් කර්ම වලින් හෝ අන්නේ විස්තරම්ම වේදනීය කියලා කියන මෙලෝ විපාකයක් නිමින්න වෙන විපාක නිමින්ද සිද්ධ වෙනවා. එයින් අපිට පේන එක පැත්තකින් කර්මයේ කොයිතරම් බලගතු දෙයක්ද කියලා බුදුරජාණන් වහන්සේලාටත් ඒවා විපාක නිමින්ද සිද්ධ වුණු අතීත කර්ම වල ඒ විපාක හැටියට මේ කොටු මුත්හල තිබෙන මුගලන් මහරහතන් වහන්සේ ඒ තරම් ඍද්ධිමත් ස්වාමීන් වහන්සේ නමුත්තර පුරුපන්සියක් ඉතින්නේ ස්වාමීන් වහන්සේගේ යට කුඩු කරලා අවසානයේ පිළිවන් පාන්ට සිද්ධ වුණා. මොකද අපි තාමත් ඈත අතීතයේ කෝපියන්ට ඒ වගේම වද හිසා කරලා මරලා තියෙන නිසා අන්න ඒ තරම් හිතා ගන්න පුළුවන් ඒ කර්මයේ භයානකත්වයට දැක්කේ අනිත් පැත්තේ හිතා ගන්න තිබෙන්නේ ඒ කර්මයෙන් නිදීමද බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ පිළිවන් මාර්ගයයි මේ ලෝකයේ තිබෙන චක්‍ර දෙකක් කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයි කියලා. මේ කර්ම චක්‍රය තුළින් මේ කර්ම චක්‍රය තමයි මේ ලෝකයේ ඉතාමත්ම භයානක අන්දමින් ක්‍රියාත්මක වෙන්නේ. මේකට අහු වෙන කිසිම සත්‍යයකට බේරීමක් නැහැ. මේ කර්ම නීතිය. ඒ යම් යම් ආකාරයකට කර්ම කරනවා මේ විදිහටම භයානක අන්දමට විපාක වලින් විහිද සිද්ධ වෙනවා. ඊළඟට නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන ධර්ම චක්‍රය අපි අර කලින් ප්‍රකාශ කළ ආකාරයට විහාරය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අකුසල් වලින් ඉවත් වෙලා කුසල් මාර්ගයේ ගමන් කරමින් ඊළඟට ආය වචනීය සීලෙන් සකස් කරගෙන චිත සමාධිමත් කරගෙන ඊළඟට විදර්ශනා ප්‍රඥාවෙන් මේ ලෝකේ යථා ස්වභාවය දිටුවනම් මේ අනාත්ම කත්‍ය අනිත්‍ය දුක්ඛාත්ම කියන ත්‍රිලක්ෂණියම් කෙනෙක් අවබෝධ කරගත්තනම් පළමුවෙනි මට්ටමින් සෝවාන් තරමේ මේ පුද්ගලයාම අර අපායගාමි පාප කර්ම වලින් මිදෙනවා තව හත්වරක් පමණ ඉපදීන්නේ. ඊළඟට ඒ විදිහට තමත් සමයෙන් ගිහිල්ලා අන්තිමට රාතන් වහන්සේ නිමුදු මහත් සංසාර ප්‍රයත්නම කෙලවර කළා ඒ විසින් නිවාන අවබෝධය ලබනවා. අන්න ඒ අනුව මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ. එතකොට මේ කර්මය කියන එක මේක මේ අතීතයේ පොතපත් වල තිබෙන මේ කථාන්තර මේවා හොන් දේවල් මේවා ඉන්නත් අතිශයෝක්ති මහා පාපි දේවල් කියලා හිතන්නේ නරකයි. මේ මහා ආශ්චර්යවත් නම් මේවා සත්‍යයි. මොකද මේ විශ්වයේ පවතින ධර්මතාවල් අපට පේන දේවල් සමානව පොඩි හැටියටයි පේන්නේ. මේ අහස දිහා බැලුවාම මේ පොඩි කරු පේන්නේ පොඩි කරු කැට. විද්‍යාඥයින් මේවායේ නියම ප්‍රමාණයකින් වඩා අපට කරු පේනවා. ඒ තරම් මහ පුදුම දේවල් අපාවට දිවෙන්නේ. මේ කරුවක ප්‍රමාණය, අහසේ තෙන්දෙන මේ හඳේ ප්‍රමාණය, සූර්යාගේ ප්‍රමාණය විද්‍යාඥයින් කියන කොට අපි විශ්වාස කරනවා. ඒයි විද්‍යාඥයෝ නිසා. ඒ වගේ අපට කුංචි හැටියට පේන දේවල් ඇත්ත වශයෙන් කොයිතරම් විශාලද. කාලයක් අවකාශයක් පිළිබඳව මේ විදිහට බුදු පියාණන් වහන්සේ වදාළ කාරණා හිතනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති වෙන මේ තරම් කාලයක් මේ තරම් විශාල අවකාශයක අපි මේ සත්ත්වයින් හැටියට මේ සංසාරේ ගමන් කරලා තියෙනා නේද? මේ සංසාරයේ මුලක් තියෙන්නේ ඇති කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා පිළිවෙලා. චතුරාර්ය සත්‍ය නොදැනීමෙන් සත්‍යාමී අවිද්‍යාවෙන් ගහිලා සංහාවෙන් බැඳිලා මේ සංසාරේ ගමන් කරපු කාලය
බුදු කෙනෙකුටවත් කියලා මෙහෙම කරන්න බෑ කියලා. ඒ තරම් කොරක් නැතෙන් කියන. ඒ තරම් විශාල මහ පුදුම විදිය කෙනෙකුට සංවේගය ඇති වෙන විදිහක් යක් බුදු කියන මහතෙන් අපි කරලා දෙන්නේ. ඒවා ගැන විශ්වාස නොකරත් අර විද්‍යාඥයන්, සාර්කා විද්‍යාඥයන් මේවා කියන දේවල්, ලොකුවට අනිත්‍යය කියන දේවල් ප්‍රකාශ කරනවා. මේවා මේ මහා පුදුම දේවල් හැටියට. ඊට වඩා පුදුම දේවල් බුදු කියන මහතේ ප්‍රකාශ කරලා තිබෙන මේ සංසාරය පිළිබඳව ඇත්ත වශයෙන්ම මේ බාහිර දේවල් ගැන මේ අවබෝධයන් ඒවා පිළිබඳව හෙළි කරලා තියෙන දේවල් බොහෝ විට අපි ලෝකයා යොදා ගන්නී අකුසල් පැත්තට තව තවත් මේ පංචකාම සම්පත්තියට නැඹුරු වෙලා මේ ලෝකය වගා කර ගැනීමකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන නොසියා ලෝක වර්ධනය කියලා. ලෝක වගාව නිවී කරන්න තිබෙන්නේ ලෝකයෙන් මිදීමයි, මේ සංසාරයෙන් මිදීමයි. අන්නේ සංසාරයෙන් මිදීමට උපකාර වෙන ටිකමයි බුදු පියාණන් වහන්සේලා ප්‍රකාශ කළ තිබෙන්නේ මේ ධර්මයේ. අන්නේකට තමයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. ධර්ම චක්‍රයේ බල මිදීම පුළුවන් වන්නේ ධර්ම චක්‍රයෙන්. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන, අත්ත වශයෙන්ම අපි තම තමන්ම ප්‍රශ්න කරලා බලන්න ඕන. අනන්ත කාලයක් මේ සංසාරයේ ධර්ම චක්‍රයේ කරකවමින් යනවද? ධර්ම චක්‍රයත් එක්ක කරකැවිමින් යනවද? එහෙම නැත්නම් අපේ චිත්ත සංකානයේ තුල හරි විදිහට පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ධර්ම චක්‍රයේ කරකවන්න උත්සාහවත් වෙනවාද කියලා. ධර්ම චක්‍රයේ කරකවනවා කියලා කියන්නේ අන්න අර කලින් කිව්ව ආකාරයට තමන්ගේ චිත්ත සංතානයේ සංපත් කර ගැනීම සඳහා කය වචන හිස්මවා ගැනීම වශයෙන් මේ සීලය සම්පිත පංච සීලය හෝ මේ පොහොට සීල හෝ අවදක් සීල ආදී වශයෙන් පිටින යම් කිසි සීලයක් ආරම්භක වශයෙන් තමන් සමාදන් වෙලා ඉදිනදා ඒක හරියාකාර නැගින්න උත්සාහ කිරීමයි. එයින් නැති කර ගන්න කය වචන සම්පූර්ණ කර ගැනීම ලැබෙන ඒ විවේකය තුළින් ඊළඟට සමාධිය තමන්ගේ සිතේ යම් කිසි කමඨහනක් මෛත්‍රී සිතිවිල්ලක් එහෙම නැත්නම් ආස්වාද ප්‍රස්වාද දෙකේම ආනාපාන සතිය අසුබ භාවනාව මරණ සතිය ආදී යම් කිසි ප්‍රහාණා කර්මස්ථානයක් තුලින් මේ දුවන සිත එක සිටිවිල්ලක් තුල රඳවා ගන්න උත්සාහයක් තියෙනවා. ඒක තුලින් ඇති කරගන්න සමාධිය නිර්මාත් සිතේ ඇති කිත් ශක්තිය පිළිබඳව තමන්ට අවබෝධයක් ලබා දෙනවා. මගේ හිතේ මේ තරම් ශක්තියක් තිබුණ නේද? තියෙනව නේද? මම මෙතෙක් කල මේක තේරුම් ගත්තේ නෑ. මේ නිසාම සුළු කොටස් සිටිනුයි මම වැඩගත්තේ කියලා අවබෝධයක් එනවා. යම් කිසි කෙනෙකුට සමාධියක් නැති කරගන්න පුළුවන් වුණා නම් ඊළඟට එතනින් නවතින්නේ නෑ. මේ සිත සම්පත් කරගත්තේ මොකටද? මේ මගේ ජීවිතය ලෝකීය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමටයි. මේ සංසාරයෙන් මිදීමටයි. ඒකට උපකාර වෙන මූලික කාරණේ බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය නමින් දක්වලා තිබෙනවා. මේ දෙවි දේවතාවුන් බ්‍රහ්මයින් නැතිනි මේ සැප විඳිනවා කියලා කියන මේ සත්‍යයින් නැතිනි මේ මහත් සංසාරයේ දුකක්. මොකද ඒක දුකක් වන්නේ? මේ හැම දෙයක්ම අනිත්‍යයි. කිසිම දෙයක් නිත්‍ය වශයෙන් තබා ගන්නට බෑ. යමක් අනිත්‍ය දෙයින් තාමය ඒ පෙරලෙන ස්වභාවයෙන් තාම දුක් ගෙන දෙනවා. ඒක දුකක්. ඒ දුක් ස්වභාවය ඇති මම මාගිය කියලා තමන්ගේ වශයෙන් පවත්ව ගන්නට බැරි. තමන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයක් ලෝකයේදී වෙනවා. ඒ නිසා අනිත්‍ය දුක්ඛනාත්ම කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වතුණු තුන ලෝකේ හැම දෙයකම නිවනින් කල්පනා කළ බැලකට නිවනින් කල්පනා කරන කෙනෙකුට මේ ලකුණු තුන දකින්න පුළුවන්. මේ ලකුණු දැකීමට පුළුවන් අසක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒකට කියන්නේ විදර්ශනා ආයත කියලා. විදර්ශනා කියලා කියන්නේ විදිහ දැකීම. මේ දැකීම සඳහා ලෝකයේ නිරුත් උපකරණ මේ කාලයේ නිපදවල තිබෙනවා. ඉතාම කුඩා දේවල් ලොකු කරලා දැකින්න පුළුවන් මේ දක්ෂණයන් තිබෙනවා අන්වීක්ෂණ කියලා. අන්වීක්ෂක යන්ත්‍ර ඊළඟට අනිත් දේවල් දින දක්ෂණ හැටියට තිබෙනවා තවත් යන්ත්‍ර. නමුත් මේ හැම එකක්ම යම් යම් බාහිර උපකරණ මගින් කරන දේවල්. නමුත් මේ විදර්ශනාව කියන එක තමයි චිත්ත සංතානය පිළිබිඹු කර ගැනීම. අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට මේ ලෝකේ යථාභූතය දැකීමයි. අන්න ඒකට උපකාර වෙන දේවල් තමයි ලෝකේ ඇතිින් නැතිින් පක්ෂය ගැන විතර මෙනෙහි කරන්න ඕනේ කරන කෙනෙකුට තම තමන්ගේ ප්‍රමාණය කරන්න පුළුවන්. අපේ මේ ආස්වාද ප්‍රස්වාදයේ අපේ මේ ශරීරයේ කොටස් ඇතිල නැති වෙන ආකාරය, අපි ආහාර පාන ගන්න දේවල් වලට යන කල දසාව, අපි මේ නොයෙකුත් සාපු වලට ගිහිලා ගන්න වටිනා ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලට යන කල දසාව, මේ හැම දෙයකටම අප මේ කුඩා දරුවන් ඉතාමත් මහුරුකල් කරන දරුවන්ට යන කල දසාව, ඊළඟට ඒ අය සමක්‍රමයෙන් වැඩිලා මහලුවයට පත් වෙලා හැරමිටි වලින් ගිහිල්ලා අන්තිමට ඒ නවතත් අර කුඩා දරුවා ඔසවන්න වගේ මහලු අයට පත් වුණාම අර ඒ ආත්තල මුත්තල වෙලා ඔසවන්න සිද්ධ වෙනවා. අන්නේ ඉහි තත්ත්වයක් මේ පිළිබඳ ආයෝජන විතර මෙහි කරන්තෝ ඒ තුලින් සමන්ට ඇති වෙනවා මේ ලෝකේ යථා ස්වභාවය මේ සංසාරය පිළිබඳ යම් කිසි කලකිරීමක්. කලකිරීම කියන වචනයට බොහෝ දෙනා කැමති නැහැ. නමුත් මේ සංසාරය පිළිබඳ යම් ප්‍රමාණයකට කලකිරීමක් ඇති වෙනවා නම් ඒ ප්‍රමාණයට අර කියාපු දර්ශනා ප්‍රඥාව අර ප්‍රඥාව දිනු වෙනවා. සංසාරයේ නිදීමක ගුණ සත්‍ය තමයි තුල මෝහත් වෙනවා. අන්න උදේ විදර්ශනාව අතීතයේ උපාසක උපාසිකාවන් සමගින් එදිනදා ජීවිතාව කොයිතරම් වෙනවද කොයිතරම් දිනුතු වුණත් කොයිතරම් නිදක් වුණත් සමානුකූලව කල්පනා කරමින් සමාජයේ ශක්ති ප්‍රමාණයෙන් සීල සමාධි ප්‍රඥා වඩලා මෙලෙසත් සබා ලෝකෝත්තර මාර්ග ත්‍ත්වයන් පවා සම සමන්දී නිවෙස්වලදීන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කෙනේ සත්ව පවා ලබා ගත් බව ධර්මයෙන් සඳහන් වෙනවා. අන්නේ විදාන මේ පිළිතුරු මේ කර්මය පිළිබඳව මේ තරම් ඇසියෙ නොකොටද මේ කර්මයෙන් නිදීමටයි මේ කර්මයෙන් නිදීමට නම් උපකාර වෙන්නේ ධර්මීය බව මතක තියාගෙන ඒකෙන් ආද මේ සෝයේ දවසේ මේ පින්වත් පිරිස අද වටිනා ආජීවයෙන්ද සීලය කියලා කියන වටිනා සීලයක් සමාදන් වෙලා මෙතෙක් මේ වේලා ධර්මයට සිත යොදලා මේ ධර්ම ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණය පිටලේ කියලා කියන්නේ අපේ සිත්යේ තුල ඇති වෙන යම් කිසි වැඩීමක් මේ වැඩීම අපි වචන වශයෙන් කියනවා නම් මේක දක්වන්න පුළුවන් සද්ධාවෙන් සිත වැඩුණා මේ සද්ධාව ලොකු සද්ධාවක් ඇතුළේ මේ පින්නතුන්ගේ මේ ස්ථානයට කෙමිනේ ධර්මය ඇසීමට ඉලක් මේ සද්ධාව අනුව මෙතෙක් මේ කාලයක් ඉඳගෙන මේ නිකම්ම පොළවේ මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන් යම් කිසි වීරියක් ඒකට කමේ ධර්මය ධර්ම ශ්‍රවණය කරන්න ඕන කියන අවබෝධයක් වීරියක් ඇති කරගත්තා ඒකත් හිතේ ඇති වෙන තත්ත්වයක් සද්ධාව වීරිය ඊළඟට ධර්ම ශ්‍රවණය කරනකොට ඒ වාට ඒ වචනයක් පාසා සංජීවිත යම් කිසි සතියක් සිහියක් යෙදුවා ඊළඟට ඒ සිහිය බොහෝ වේලාවක් යෙදෙනකොට පැයක් පමණ වේලා කෙනෙකුට යම් කිසි ප්‍රමාණයක සමාධියක් හිතේින් තමක් ඇති වෙනවා ඒකෙන් ගම තුළින් යම් කිසි සමන් ඇතුළු දේවල් සියුම් දේවල් තුලින් නැවත නැවතත් අසන්න ලැබුණා ඒවා පිළිබඳ ගැඹුරු යටිමින් නැතින එකයි ප්‍රඥාව කියලා කියන්නේ පොද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන මූලික උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම යම් යම් ප්‍රමාණවල තම තමන්ගේ චිත්ත සංතානීයෙන්පත් කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා කටිති වෙන්න ඕන ඒක ආද මේ පින්වත් පිරිස මේ තමන් මේ ධර්මයේ යොමු වීම තුල ඇති කරගත් ශක්තිය මේක අනාගතයකට තමන් නැතුව මේ ජීවිතය තුලදීම තවත් නිවාස කර ගැනීම වශයෙන් එදිනදා ජීවිතයට ලං කර ගන්න ඕන ධර්මය මේ අනිකුත් බාහිර ආර්ථික දේවල් මේවා බටහිර රටවල් මේවා කොතෙකි විදියට මේ සම්බුද්ධිමත් වුණාට ඒ අයට තේරලා තියෙන ධර්මයේ වටිනාකම මේ අන්තිමට මිනිසෙයි මේ තරම් ධනිය රැස් කරගත්තත් ඒ බටහිර රටවල් වල ඔවුන් ශිෂ්‍යන් තත්ත්වයට පත් වෙලා මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තවමොදු බණානක විපත්ති වලට පත් වෙලා දැන් ධර්මයට ආගෙන ඉනවා අපේ රටේ මිනිස්සුන් මේ වෙනුවට කරන්නේ අපේ මේ ධර්මය පැත්තකට දමලා අරගියාපු බටහිරින් එන ඒ තත්ත්වය ප්‍රාගෙන ඒ හරියානෙ නිවැරදි ගමන් කරනවා අන්න ගම්මීතේ මේ නුවණ පිටින්න තියෙන්නේ අද දවසේ මේකයේ යෙදුවේ මොනවාගේ චිත්ත සංස්ථානය ධර්මයේ පෝෂණය කළා සංසාර දුකින් මිදීමට මේ නුවන් ධර්මය සත්‍යක්ෂ කර ගැනීමට පවා තුල ශක්තිය දෙවි කර ගැනීමට කියලා ඉතලා සතුටු වෙන්න ඕන එහෙම අපි දෙන්නේ මේ වෙලා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අතිගර්භතිය පිටර සම්භාරය ඒ වගේම අපි මේ ධර්ම දේශනා මේ වගේ අතිගර්භති පිටර සම්භාරය අපි දැන් කල්පනා කර ගන්න ඕන මේවා කියෙන්න මේ පින්නතුන්ට මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය අනාගතයේදී විස්පමනක් නෝ අනාගතයේදී නෝ මේ ජීවිතයේදී නෝ මේ විදිහට සීල සමාධි ප්‍රඥා වඩලා හිත ආපිතුමනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන මාර්ගඵල ප්‍රතිවිදින තුන් මහා මහ නිවනින් සැනසෙන්න ශක්තිය බලය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ වගේම ඒ ප්‍රාර්ථනාව ලබා ගන්න ඕන ඒ වගේම මේ රැස් කරගත්තු අපි මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ වශයෙන් ඇති කරගත්තු මේ කුසල සම්භාරය අපි දැන් ලෝකයාට බෙදා දෙමින් මේ සීල වල වටිනාකම දන්න අය සිටිනවා මේ සීලී සාමාන්‍ය ලෝකයා මේකත් විශේෂයෙන් කල්පනා කරන්න ඕන දැන් සාධන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයත් මේ ස්ථානයේ අපි ජීවිත යම් තාක් දෙවිව උදව් නොදී තේහෙම දෙනා මේ අප ඉතින් මේ පැයක් තුළ රැස් කරගන්නා ආදි ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන්දී ඒ පැතිියම් පෝතියකින් සිතුන් මමා මහනිවනින් සැනසෙත්වා කියන ඒ වගේම අපට ශාසනයට ආරක්ෂාවක් දක්වා දෙන ආසනය ඇති කර ගන්න ඕන ඒ වගේම ආයුෂයේ පටන් ගන්න නිසා දක්වා වූ යම් තාක්ෂක්තියෝ වෙද්ද අපගේ මේ නිය ගිය ඥාතීන් නැති වූ හැම කෙනෙක්ම මේ අපගේ මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය සිතේ අනුමෝදන්දී ඒ යම් දුගතිකත්ව වලින් එතොත් අපේ දීසිගතිකත්ව වලට පත් වී ධර්ම මාර්ගයේ යමි ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කෙනේ මාර්ගඵල ප්‍රතිවිදීන් හෝ එහෙම නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ ඝෝර වූ සංසාර දුකෙන් අපේ ජීවිතේ මහා මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් එක්ක කරගෙන යන ඕන ඉලක්ක කරගෙන දැන් ඒ ගාථා කියලා ඒ පින් පම්මකින් අනුමෝදන් කරන
ආවතා ච අම්මී දීවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකප්පත්තා ච නිශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනී වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්නේ.